සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේසා රජ්ජ විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේසා රජ්ජ විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේසා රජ්ජ විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සාධු සාධු සාධු
අයිබුවන් සම්මා සම්බුදු සරණයි සුපින්නත් ඔබ හැම දෙනාටම කංකා විතරණි ධර්මයේහි ඔබට ගැටලු සහගත සැක ඇති තැන් සැකහැර දැනගැනීමේ මාහැඟි උතුම් වැඩසටහන ඔබ හැම දෙනාම ඉතාමත්ම ගෞරවනීය ලෙස නොකඩකොට නොවරදවා නරඹන සතියක් හැර සතියක් සෑම මසකම පළමු සතියේ සහ තුන්වන සතියේ ශනිදාවෙහි රාත්‍රී 9ට විකාශය කෙරෙන පසුදා නොසෙනම් ඉරිදා දහවල් 11:30ට අලුයම 3ට ඔබ වෙනුවෙන් විකාශය කෙරෙන වැඩසටහන. ලංකාවේ පමණක් නෙවෙයි ලෝකෙ බොහෝ රටවල සිට අපි වැඩසටහන නරඹන බොහෝ දෙනෙකුගෙන් ලැබෙන ප්‍රතිචාර විද්‍යුත් තැපැල් මගින් එවැගේම කෙටි පණිවුඩ මගින් අපව නිරතුරු දිරිමත් කරනවා. ඉතින් අදත් සූදානම් සුවිශේෂී මාතෘකාවක් ඔස්සේ ඔබ හා සමග සකච්ඡා කරන්න නැත්නම් ඔබට කරුණු ගෙනහැර දක්වන්නට අදත් අපේ ගෞරවනීය ආරාධනාව පිළි අරගෙන මෙහි සැපැමිණි තමන්ගේ ධර්මඥානය ඉතාමත්ම සතුටින් යුක්තව නොමසුරුව ලෝක සත්වයාගේ උන්නතිය හිතසුව පිණිස බෙදා හදා දෙන ශ්‍රී සද්ධර්මයේහි අන්තර්ගත තිබෙන නිවැරදි මුද්‍රිත කරුණු කාරණා ලෝකව්‍යාප්ත කරන්න নিরතුරු වෙහෙසෙන පින්වත් සමින්දරණසිංහ මහත්මයාව අපි ආයිබුවන් කියලා පිළිගන්නවා මේ වෙලාවේ. එතුමා භාවනා වැඩසටහන් ඒ වගේම ධර්ම සාකච්ඡා මේ වැඩසටහන් මෙහෙවමින් විවිධ ස්ථානවල නැත්නම් විහාරස්ථානවල විවිධ ප්‍රාමාණික උගතුන් පවා ධර්මයෙන් සුපෝෂණය කරන්න নিরතුරු වෙහෙස කියලා තියෙන නිසා ඒ අනාවරණය කිරීම තමයි සමින්දරණසිංහ මහත්මයා කරන්නේ. බුදු බණ නිවැරදි පරිදි සොයා කියා දැනගන්නට ගිහි පුහුදුන් ඔබට නැත්නම් අල්පශ්‍රුත අප හැම දෙනාටම එතුමා අතහිත දෙනවා නිර්ලෝභීව. අද දවසේ මේ වැඩසටහන සඳහා සදැහැති මාධ්‍ය දායකත්වය ලබා දෙන්නේ නම සඳහන් කරන්නටවත් එපායයි කියපු තමන්ගේ මියගිය ඥාති හිත මිත්‍රාදීන් මාපිය ගුරුවර නෑදෑ හිතවතුන් වෙනුවෙන් පින් රැස් කරන්නට කැමති මහත්මයෙක්. ඒ මහත්මයා බොහොම නිස්සරණ අධ්‍යාසයෙන්ම මේ සඳහා සැදැහැති දායකත්වයේ දක්වනවා. ඉතින් එතුමා අසා සිටිනවා බලා සිටිනවා මේ වැඩසටහන. එතුමා නමින් මිය පරලෝකයේ සියලු දෙනාට පුණ්‍ය අනුමෝදනා කරනු රිසින් අපි වැඩසටහන ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ. සමිඳුරණසිංහ මහත්මයා පසුගිය දිනවල කතා කරපු මාතෘකාව පිළිබඳව බොහෝ දෙනෙකුගේ ප්‍රශංසාත්මක ප්‍රතිචාර අපට ලැබුණා. අද දවසෙත් ඒ ඔස්සේම දිගුවක් ලෙසින් කතා කරන්න අපි කල්පනා කරනවා. ඒ නිසා මා කැමති මේ බොහෝ දෙනා අතර කියවෙන මාතෘකාවක් තමයි මෑත කාලයේදී මේ ආතතිය හෝ වේවා, තරගකාරී සමාජයේ අභියෝග ජයගන්නට අපොහොසත් වීම නිසා හෝ වේවා, සමහර දෙනා ජීවිතය තොර කරගන්නවා, දිවියෙන් සමු ගන්නවා. මේ දුර්ලභ වුණාට මනුෂ්‍ය ජීවිතයක් ලබන එක, ඒකේ තියෙන වටිනාකම නොදැන දෝ සුළු ප්‍රශ්නයකින් කිපිලා කලකිරිලා මන්දෝත්සාහී වෙලා ජීවිතේ තොර කරගන්න අවස්ථාවක් තිබෙනවා. අපි සැබෑ ජීවිතය කියනවා සියදිවි හානි කරගන්නවයි කියලා. මේ සියදිවි හානි කරගන්නවයි කියන කාරණය සමහර දෙනා කියනවා මගේ ජීවිතේ මට උණු විදිහටයි මම පාවිච්චි කරන්නේ. මගේ ජීවිතේ මං මරාගත්තට කාටවත් මොකද කියලා. හැබැයි සමහර තැන්වල කියවෙනවා මේක අකුසලයක් කියලා. නැත්තම් මේක වැරදි වැඩක් කියලා. ඔබතුමා කොහොමද දකින්නේ සියදිවි නසා ගැනීම කියන එක නීතිය ඉදිරියේ වරදක් නෙද නිවැරදිද කියන කාරණේ නෙවෙයි, ආගමනුකූලව බලද්දී බෞද්ධ දර්ශනයට අනුකූලව නැත්නම් බුදු දහමට අනුකූලව සියදිවි නසා ගැනීම අකුසලයක්ද?
සියදිවි නසා ගැනීම සම්බන්ධයෙන් අපි සාකච්ඡා කිරීමේදී ප්‍රථමයෙන්ම ප්‍රකාශ කළ යුතුයි ඒ ප්‍රාණඝාතයට අයිති වෙන්නේ නැහැ. ඉතින් ප්‍රාණඝාත අකුසල කර්මයෙන් වෙන්වීමේ ශික්ෂා පදයේ රකින්න පුද්ගලයෙකුට තමන්ගේ ජීවිතයේ අයිති ඒ අර්ථ දක්වන්නේ පරපණ නැසීම කියන අකුසලයෙන් වැළකීම හැටියට තමයි මේ පානඝාතයෙන් වැළකීම විශේෂයෙන් හඳුන්වන්නේ. පරපණ කියලා අනුන්ගේ පණ විතරයි ඒකට අයිති වෙන්නේ. ඉතින් තමන්ගේ ජීවිතයේ තමන්ට අයිති දෙයක් හැටියට භාගතුන් වහන්සේ බුදුදහම දේශනා කරද්දී දේශනා කළා කියලා. භාගතුන් වහන්සේ දේශනා කරන පරිදි තමන්ගේ වස්තු අතහැරීම, තමන්ගේ අඹුදරු ඥාතීන් අතහැරීම, අතපය අවයව අතහැරීම සහ ජීවිතය අතහැරීම තමන් සතු එක්තරා අයිතියක් අතහැරීමක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා මේ ප්‍රාණඝාත අකුසල කර්මයට කෙලින්ම සම්බන්ධයක් නැහැ. නමුත් යම් යම් කරුණු තියෙනවා මේ සමාජයේ අද සිදුවෙන සියදිවි හානි කර ගැනීම, ඒ හානි කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේදී බොහෝ දෙනා සමාජය කෙරෙහි ද්වේෂයෙන් එහෙම නැත්නම් යම් අකුසලයක් මුල් කරගෙන තමයි මේ සියදිවි හානි කර ගැනීම කරන්නේ. ඉතින් ඒ නිසා යම් කෙනෙක් සමග තරහ වෙලා එහෙම නැත්නම් ද්වේෂය තමන් තුළ උපදවාගෙන මරණයට පත්වීමේදී ලැබෙන උප්පත්තිය හොඳ එකක් කියලා කියන්න බෑ. මොකද මරණාසන්න කාලයේදී අකුසල් සිතුවිලි නම් පහළ වෙන්නේ ඒ පුද්ගලයාගේ ඊළඟ භවයත් දුක් විඳ තත්වයකට අනිවාර්යයෙන්ම පත් වෙනවා. ඉතින් ඒ කාරණයෙන්ම මේ දිවි හානි කරගත්ත සියලුම පුද්ගලයන් එක ගොඩකට දවන්න බෑ. මොකද මහා බෝසත්වරු තමන්ගේ ජීවිතය දන් දීලා තියෙනවා නොඑක අවස්ථාවල. අපි දන්නවා බොහෝ ඈත අතීතයේ අපේ මහා බෝසතාණන් වහන්සේ ඍෂිවරයෙක් හැටියට වැඩින් දිද්දී ව්‍යාග්‍ර දේනුවක් සහ ඒ පැටව් වලක වැටලා බොහෝ කල් ඉඳලා ඒ ව්‍යාග්‍ර දේනුවට බඩගින්නේ වැඩි වෙලා තමන්ගේ පැටව් කන්න තරම් සිතවිල්ලක් ඇති වෙනවා දැකලා ඉතින් එරිදිමත් තාපසෙක් හැටියට වැඩ ඉන්න කාලයක හිතනවා සංසාරයේ මේ තරම් භයානකද, තමන්ගේ දරුවන් කන්න හිතෙනවද බඩගිනි වැඩි වුණාම කියලා. මේ වෙලාවේ මම මගේ ජීවිතය මේ ආහාරයක් හැටියට පූජා කරන්න ඕනේ කියලා, මේ ශාරීරිය පූජා කරන්න ඕනේ කියලා ඒ ව්‍යාග්‍ර දේනුවට ආහාර පිණිස ඒ වලට පනිනවා. ඉතින් එවැනි අවස්ථාවකත් අකුසලයක් සිද්ධ වෙනවා කියලා කිව්වොත් එහෙම පරමත්ත පාරමිතාව සලකන්න බැරි වෙනවා පිනක් හැටියට.
සසජාතකයේ පවා ඒක සිද්ධ වෙනවා.
සසජාතකයේ ආදී දැන් ඔය සිරි සංගබු කතා වස්තුවේදී පවා ඉතින් නොඑක් කතා වස්තුන් එනවා තමන්ගේ ජීවිතේ දන් දුන්න. ඉතින් අපේ ත්‍රිපිටකයේ නිවැරදි සිහියකින් විදර්ශනාවකින් තමන්ගේ ජීවිතය තොර කරගත්ත අවස්ථා තුනක් එනවා. ඊටත් වඩා අවස්ථා එනවා ඇති මට මුණ ගැහිලා තියෙන අවස්ථා තුනක්. ප්‍රධාන වශයෙන් සංයුත්තනිකායේ චන්න සූත්‍රය, ගෝධික සූත්‍රය සහ වක්කලී සූත්‍රය කියලා සූත්‍ර තුනක් තියෙනවා සංයුත්තනිකාය පුරාවට. පළවෙනි කතා වස්තුව එන්නේ සඝාත වග්ගය කියන පළවෙනි පොතේ, තුන්වෙනි පොතේ සහ හතරවෙනි පොතේ මේ සූත්‍ර තුන සඳහන් වෙනවා. ඒ සඳහන් වෙන තැන්වලදී මේ භික්ෂුන් වහන්සේලා ලෙඩක් හැදිලා නැත්නම් රෝගයකින් ස්පර්ශ කළ රෝගයක් හැදිලා ඉන්න අවස්ථාවකදී තමන් කලින් ධානවලට සමවැදිලා ඉන්න මට්ටමට එන්න බැරි වෙනවා. ඉතින් මේ සාමාන්‍ය කෙනෙක්ට මේක කරගන්න පුළුවන් කියලා කොහොමදවත් කියන්න බෑ. මේ මේ මහ තෙරවරු ඉතාම හොඳින් සමතය වඩලා විදර්ශනා වඩලා පුරුදු පුහුණුවක් ලැබපු අති උත්තමයෝ. ඉතින් නමුත් සසරේ තියෙන දෝෂය නිසා සමහර අවස්ථාවලදී ධානලාභියෙකුට පවා දරුණු රෝගයක් ඇති වුණොත් එහෙම ඒ දරුණු රෝගය සුවපත් කරගන්න බැරි නම් එහෙම නැත්තම් ඒ දරුණු රෝගයෙන් තියෙන වේදනාව ඒ වෙලාවට හෝ අයින් කරගන්න බැරි නම් මේ ධානයේට සමවදින්න බෑ. මොකද මේ ධානයේක තියෙන ප්‍රධාන අංග හැටියට ප්‍රීතිය සුවය සඳහන් කරනවා. තමන්ගේ ශරීරය තුළ දරුණු වේදනාවක් තියෙද්දී ප්‍රීතියක්වත් සුවයක්වත් දැනෙන්නේ නැහැ. ඒ මට්ටමකට එන්න බෑ. ඉතින් නොයෙක් ක්‍රමවේද වේදනාව අයින් කරන්න භවනා කරන පුද්ගලයෙකුට. නමුත් කර්ම වේගය බලවත් වුණ අවස්ථාවලට ඒව කරන්න බැරි වෙන්න ඉඩ තියෙනවා. ඉතින් එවැනි අවස්ථාවලදී මේ භික්ෂුන් වහන්සේලාගෙන් බොහොම දෙනෙක් ධානය වලට සමවැදිලා තියෙනවා. පසුකලක රෝගයක් නිසා සමවැදින්න බැරි වෙලා තියෙනවා. නැවත උත්සාහ කළ රෝගය යටපත් කරගෙන ආයි ධානය වල සමවැදිලා තියෙනවා. නැවත රෝගී උත්සන්න වෙලා ධානය වල සමවැදින්න බැරිලා තියෙනවා. ඔවගේ රෝගය හැදිලා බැරි වෙච්ච නිසා සංවේගයටපත් වෙනවා. මට මෙවැනි අවස්ථාවක මරණය සිද්ධ වුණොත් ඒ මරණය එච්චර හොඳ නැහැ. ඒ නිසා ධානයක් තියෙන අවස්ථාවක මරණයටපත් වුණොත් බ්‍රහ්ම ලෝකෙ හරි ඉපදිලා හොඳ අවස්ථාවක් ගන්න පුළුවන් නැවත රහත් වෙන්න කියලා. නමුත් සමතේ විතරක් නෙමෙයි මේ තෙරවරු වඩලා තියෙන්නේ. විදර්ශනාවත් හොඳට වඩපු හොඳ පුහුණුවක් ලැබපු මහ තෙරවරු. ඉතින් ඒ නිසා අන්තිම වර ධාන වලට සමවදින්න පුළුවන් වුණාම මේ අනික් වැඩිහිටි භික්ෂුන් වහන්සේලාගේ අවවාදයක් පිළිගන්නේ නැතුව මේ පිහියකින් තමන්ගේ ගැලස ඉඳගෙන තියෙනවා. නමුත් ඒ දේ කරලා තියෙන්නේ හොඳ විදර්ශනාවකින්. එම නිසා මේ මරණීය වේදනාව විදර්ශනාවට ලක් කරලා අවසන් මොහොතේ අරහත්ත්වයට පත් වෙලා පිරිනිවන් පාණ්ඩ අවස්ථාව හම්බෙලා තියෙනවා. ඉතින් ඒ වගේ දැන් සියදිවි හානි කර ගැනීම ඒ තරම්ම සංකීර්ණ පරාසයකට හේදෙනවා. දැන් සාමාන්‍ය පුද්ගලෙක් ඉතාම නොදියුණු මනසකින් අකුසල් සහිත සිතුවිලි වලින් තමන්ගේ දිවිය නැති කරගන්න පුළුවන්, තමන්ගේ ජීවිතය නැති කරගන්න පුළුවන්. නමුත් ඉතාම දියුණු පුද්ගලයෙකුට ඉතාම හොඳ සිහියකින් අලෝබදෝ සමෝහ කියන මේ දානීය මෛත්‍රිය සහ ප්‍රඥාව කියන මේ ධර්මතා සහිතව ඒ දේ කරගන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා විශාල පරාසයක හේදෙන කාරණාවක් මේ සියදිවි හානි කර ගැනීම කියන එක. ප්‍රධාන වශයෙන්ම කියන්න තියෙන්නේ මේ සාමාන්‍ය කෙනෙක් මැරෙනකොට ඒ මරණ කාරණාව දිහා බැලලා තමයි යමක් කිය යුත්තේ. හැබැයි ප්‍රාණඝාතය සම්බන්ධයක් නැහැ. වෙනත් ද්වේෂසහගත සිතුවිලි ඇතිවීම නිසා අපාගත වෙන්න පුළුවන්. හැබැයි හරි විදිහකට කරන ක්‍රමයකුත් තියෙනවා කියන කාරණාව තමයි මතක් කරන්නේ.
හොඳයි. එතකොට අපි අපේ ස්වාමීත්වයක්, හිමිකාරීත්වයක්, අයිතිවාසිකමක් තියෙන නිසා මේ තමන්ගේ දිවි තොර කර ගැනීම, සියදිවි නසා ගැනීම ප්‍රාණඝාත අකුසලයක් වන්නේ නැහැ කියලා ඔබතුමා කියද්දී, තමන්ගේ ලෙයින් උපදින්න කුසතුල පිළිසිඳගත්තු දරුවෙක්ව, කුස නිවහනක් බවට පත් කරගත්තු දරුවෙක්ව, ඒ නිවහනේ හිමිකාරීත්වය දරන අම්මා හෝ අම්මාගේ අනුදැනුම මත පියා, එසේ නැතිනම් පියාගේ මවගේ අනුදැනුම මත වෛද්‍යවරයෙක් එකතු වෙලා මේ පිරිස් තුනම හෝ දෙන්නෙක් හෝ එක්කෙනෙක් එකතු වෙලා දරුවාව ඝාතනය කරනවා. නැත්නම් දරුවා කියන්නේ කල්ලය විනාශ කරනවා. ඒකට අපි කියනවා ගබ්සා කරනවායි කියලා. ගබ්සාව කියන කාරණේ කොයි තරම් රටට හානි කරද? ඉතල එතනින් පටන් ගමුකෝ අපි.
ඔව්, සාමාන්‍යයෙන් ධර්මයේහි කියවෙන පරිදි රටේ ජනතාව පන්සල් ආරක්ෂා කරනවා නම්, තිසරණ සහිත පන්සල් ආරක්ෂා කරනවා නම් ස්වභාව ධර්මයේ පවා ඉතාම හොඳ මට්ටමකට ඇවිල්ලා දරුණු සුළං හැවීම නවතිනවා, ගං වතුර ගැලීමක් සිද්ධ වෙන්නේ නැහැ, වැස්ස පවා අපට පහසු ආකාරයට පහසු වෙලාවට ඉතාම අඩු කරදරයක් සහිතව රාත්‍රියේ වැහැලා ජලයේ අවශ්‍යතාවය සම්පූර්ණ කරනවා. ඒ වගේ නොඑක් ආකාරයෙන් අපි ආහාරයට ගන්න එළවලු පළතුරු ආදී දේවල් ගුණය වැඩි වෙනවා, පෝෂක ගුණය. ඒ ආකාරයෙන් ස්වභාව ධර්මය ඉතාම හොඳින් පවතින සුදුසුම කාරණය, විශේෂ අවශ්‍යතාවයක් තමයි රටේ ඉන්න ජනතාවගේ සිල්වත් බව. ඉතින් අපි දන්නවා මේ ලංකාවේ ඉස්සර භූමිකම්පා ඇති වුණේ නැහැ. අපි අහලා තිබුණේ ලංකාවේ ඇති වෙන්නේ නැහැ කියලා. සමහර වෙලාවට අපිට හිතෙන්නත් ඉඩ තිබ්බා මේ ලෝකෙත් භූමිකම්පා ඇති වෙන්නේ නැද්ද කියලා. ඇත්තටම බැලුවහම ලෝකේ භූමිකම්පා හැමදාම ඇති වෙනවා. නමුත් ලංකාවේ තමයි ඇති වෙන්නේ නැතුව තිබ්බ රට හැටියට තියෙන්නේ. ඒකට විශේෂ හේතුවක් තියෙනවා. මොකද භාගතුන් වහන්සේගේ ධර්මය ජීවිතයට මිශ්‍ර කරගනිමින් ඒ ජීවිතේ සාර්ථක කරගත්ත සිල්වත් පිරිස හිටපු නිසා බහුතරය වශයෙන් හැමෝම සිල්වත් වෙන්නේ නැහැ කවදාවත්. නමුත් මේ බහුතරය ගැන මේ කතා කරන්නේ. ඉතින් ඒ බහුතරය සිල්වත් වූ රටක රටේ ජීවත් වීම පහසුයි. සබහා ධර්මයක් ඉතා හොඳින් තියෙනවා. ලෙඩ රෝග අඩුයි. ලැබෙන බෙහෙතුත් නිවැරදි ආකාරයට බෙහෙත් ලැබෙනවා ආදී දේවල් තියෙනවා මේ සිල්වතුන් ඉන්න රටක. එහෙනම් දැන් අපි මේ කතා කරන්නේ ප්‍රාණඝාතය ගැන සාකච්ඡා කරමින් ඉඳලා මේ අපි දැන් කතා කරන්න ඇවිල්ලා තියෙන්නේ මනුෂ්‍ය ඝාතනය ගැන. ඉතින් මනුෂ්‍ය ඝාතනය බහුලව සිද්ධ වෙනවා නම් දැන් අපි දන්නවා අපේ සංගණන තියෙනවා මේ තරම් ප්‍රමාණයක් රටේ දවසකට ගබ්සා සිදුවීම් සිද්ධ වෙනවා කියලා. ඉතින් එතකොට ඒ තරම් දහස් ගණනින් රටක ප්‍රාණඝාත සිද්ධ වෙනවා නම් මනුෂ්‍ය ඝාතන සිද්ධ වෙනවා නම් එතකොට අපිට මේ ස්වභාව ධර්මයේ හොඳ වෙයි කියලා හිතන්න අමාරුයි. ඉතින් දැන් යම් පුද්ගලෙක් තමන්ගේ යම් ආර්ථික ප්‍රශ්නයක් හෝ සමාජීය ප්‍රශ්නයක් හෝ මොනියම් හෝ ප්‍රශ්නයක් නිසා එක දරුවෙක්ව නැති කරනවා නම් ඊළඟට උපදින දරුවෝ නිරෝගී වෙයි, හොඳින් හැදෙයි, ලෙඩ රෝග අඩු වෙයි ආදි වශයෙන් දීර්ඝායුෂ්ක වෙයි කියලා බලාපොරොත්තු වෙන එකත් විහිළුවක් වගේ දෙයක්. මොකද මේ කාරණේ නිසාම අනාගත පරම්පරාවලට මේ රෝග බහුලභාවය ඇති වෙනවා. ඊට අමතරව අල්පායුෂ්ක භාවය ඇති වෙනවා. ඉතින් ගොඩක් අද බැලුවහම මේ හැදෙන රෝගවලට මේ අලුත් ස්වභාවයක් පේන්න තියෙනවා. පැරණි බෙහෙත් ප්‍රතිඵලදායක නැති තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මේ සමහර වෙලාවට අපිට දකින්න හම්බ වෙනවා මේ වයසට ගිහිල්ලා මිනිසුන්ට හැදෙන ලෙඩ ඉපදෙන දරුවන්ටත් හැදිලා තියෙනවා. ඉතින් ඒ වගේ ඒ තත්ත්වයන් බැලුවහම කියන්න තියෙන්නේ මේ වගේ පාප කර්ම වල යෙදෙන්න ගියාම රටම නොදියුණු තත්ත්වයකට පත් වෙලා ඉතාම දුක්ඛිත තත්ත්වයකට පත් වෙලා මේ රටේ ජීවත් වෙන්න බැරි වාතාවරණයක් අනාගතේ නිර්මාණය වෙයි කියලා තමයි
මට මොහොතක් සමා වෙන්නේ. දැන් සමහර විට ඒ ගබ්සාව සිදු කිරීම සඳහා යොදන උපක්‍රමය කරන ක්‍රමවේදය නිසා විකෘති දරුවන් උපදින්නටත් පුළුවන්කම තිබෙනවා නේද? සමහර විට ඒක ඉපදුනත් ඒ දරුවා අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වෙන්න පුළුවන්.
ඔව්, දැන් සාමාන්‍යයෙන් මේ බුදුදහමේ කියන පරිදි පාප කර්මයක් කරපු ගමන් ඵල දෙන්නේ නැහැ. බොහොම කලාතුරකින් තමයි ඵල දෙන්නේ. කොටින්ම කියනවා නම් දේවදත්ත තෙරුන් වහන්සේ භාගතුන් වහන්සේට ගල පෙරලලත් නිරුපද්‍රිතව නැවත තමන්ගේ වාසස්ථානෙට පන්සලට වැඩම කරලා තියෙනවා. ඒ කියන්නේ මේ බුදුදහමේ කරපු ගමන් කර්මඵල දෙන්නේ නැහැ කියලා පැහැදිලි වෙන්නේ. ඊටාම සුළු කොටසයි ditta dhamma vedaniya වශයෙන් අස්පනා පිට ඵල දෙනවා කියන කොටසට එන්නේ. නමුත් මේ ඒ සුළු කොටස පවා මේ ඔබ කියන පරිදි අනාගතයේදී බිහි වෙන දරුවන් අංග විකල වීමට, මන්ද බුද්ධික වීමට, ලෙඩ රෝග බහුල වීමට, අල්පායුෂ්ක වීමට බොහෝ සෙයින්ම හේතු වෙන්න පුළුවන්. ඊට අමතරව ඒ කරුණ, ඒ ක්‍රියාවලිය තුල මව අසනීප තත්ත්වයට පත් වෙන්න පුළුවන්, රෝගී තත්ත්වයකට පත් වෙන්න පුළුවන්. ඉතින් මේක ඇත්තටම අපි බැලුවොත් එහෙම මේ ඊටාම සුළු කොටසයි එහෙම වෙන්නේ. නමුත් ඊළඟ પરම්පරාවට මේ බලපෑම ඇති වෙන එක නවත්තන්න බැරි වෙනවා. ඊට අමතරව ඒ සම්බන්ධ වන මව පියා හෝ ඥාතීන් හෝ වෛද්‍යවරු හෝ යම් පිරිසක් ඉන්නවා නම් ඒ පිරිසට ඊළඟ ජීවිතය හොඳ උප්පත්තියක් ලබන්න බැරි වෙනවා. ඊට අමතරව එක සැරයක් සතර පායන් එහෙකට ගියොත් එම නැවත එන්න වෙන්නේ ජීවිත කෝටි ගණනකට පස්සේ කියලා විශේෂයෙන්ම ධර්මයේ සඳහන් වෙනවා. ඉතින් නැවත මනුස්ස ලෝකයට ආවත් දුකසේ ජීවත් වෙන ජීවනෝපායක් තමයි ලැබෙන්නේ. ඊට අමතරව අල්පාවිෂ්ක වෙනවා කියලා තියෙනවා. ලෙඩ රෝග බහුල වෙනවා.
හොඳයි. දැන් එහෙම බලාගෙන යද්දී මහා සන්ත්‍රාසයක් ඇති වෙනවා. කොහේ හිටියත් එහෙම කියද්දී දැන් සමහර දෙනෙක් ගබ්සාව එක්වරක් පමණක් නෙවෙයි මේ 1 2 3 ආදි වශයෙන් ගණන් කරගත්තාම සමහර විවාහ ජීවිතවල පවා මේ අනවශ්‍ය ගැබ් ගැනීම වළක්වාලීම සඳහා අවාසනාවන්ත සිදුවීම් වලට පිළියමක් වශයෙන් නෙවෙයි සමහර විටක නිසි ආරක්ෂාව සහ පවුල් සැලසුම් ක්‍රම උපයෝගී නොකර ගැනීම නිසා සමහරට පවුල් ජීවිතවල පවා දරුවන් කලලය ලෙසම මරණයටපත් කිරීම කියන ගබ්සාව කියන පාප කර්මයට අතපොනවා සහ එතකොට ඒ පුණ්‍යවන්ත දෙව්ලොවින් වැඩම කරලා හෝ ප්‍රතිසන්දියක් තමන්ගේ කුස තුල ලබන්න බලාපොරොත්තු වෙච්ච දරුවෙක් එහෙම එහෙමයටත් සුදුසු වෙච්ච කුස අමුසොහනක් බවට පත් වෙනවා මං හිතන්නේ. ඒ නිසා ඒ කාරණා ගැන අපිට කතා කරන්න තවත් කාරණා ඉදිරියේදී යෙදෙයි. ඒ වගේම ඔබතුමා මේ පව් පළදීමක් පිළිබඳ නැත්නම් අකුසල් මේ ප්‍රතිවිපාක දීමක් ගැන කතා කරපු නිසා අපි ශාසන ඉතිහාසයේ බෞද්ධ ඉතිහාසයේ අසා තිබෙනවා මේ බුදු පියාණන් වහන්සේගේ ඥාතීන් භාග්‍යතුන් වහන්සේගේ ඥාතීන් මහා සමූල ඝාතනයකට ලක් වෙනවා. ඒක ඊට පෙර ආත්මයක කරපු අකුසලයක ප්‍රතිඵලයක් කියලා අපි හිතන මොකක්ද කියලා පොඩ්ඩක් පැහැදිලි කරොත් එහෙම.
භාග්‍යතුන් වහන්සේට බුද්ධත්වය ලැබීමෙන් පසුවත් පළ දුන්න අකුසල කර්ම ගණනාවක් පිළිබඳව භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා කුද්දකනිකායේ අපදාන පාළියේ මේ පළවෙනි පොතේ පොත් තුනක් තියෙනවා අපදාන පාළි කියලා කොටසේ අපදාන පාළි කියන කොටසේ පොත් තුනක් තියෙනවා ඒ කොටසේ පළවෙනි පොතේ 390 වෙනි පරිච්ඡේදයේ තියෙනවා පුබ්බ කම්ම පිලෝතිකාව දානය කියලා කොටසක් එයින් භාගතුන් වහන්සේ ඒ දේශනාවේදී තමන් වහන්සේට පළ දුන්න කර්ම සහ ඒ කර්ම වලට බලපාන ලද අතීත මේ අකුසල කර්ම මේ විශේෂයෙන්ම දේශනා කරනවා. ඉතින් ඒ අවස්ථාවේදී එක කාරණාවක් තමයි භාගතුන් වහන්සේට මේ හිසේ වේදනාවක් ඇතිවීම. ඒ වේදනාව ඇති වෙන්න හේතුව තමයි තමන්ගේ ඥාතීන් මත්සෝ මරණව දැකලා සතුටු වීම. ඉතින් ඒ කියන්නේ මත්සෝ මරලා නෙමෙයි. මත්සෝ මරණව දැකලා සතුටු වීම නිසා බුදුබව ලැබිලත් ඉසේ වේදනාවක් ඇති වෙලා තියෙනවා ඒ හේතුව නිසා. නමුත් මේ ඥාතීන්ට සිද්ධ වෙලා තියෙන කර්මය ඊට වඩා වෙනස්. දැන් ඥාතීන් පිරිස එකතු වෙලා ගඟක ඉන්න මත්සයව මැරීම පිණිස විෂ ද්‍රව්‍යයක් යොදනවා. ඉතින් ඒ කාරණය පළ දෙන්නේ ශාක්‍ය වංශේ උපන්නට පස්සේ. කොහොමද පළ දෙන්නේ? රටම සමූල ඝාතනයේ වීමින් තමයි පළදෙන්නේ.
ඉගෙන මේ ඥාතීන් පූර්ව ආත්මික තමයි අර වසදීම මේ බාලුන්ට වසදීම කරලා තියෙන්නේ.
ඔව් මොකද දැන් කරපු ගමම පළදෙන්නේ නැහෙනේ කර්මයක්. ඉතින් ජීවිත ගන්නක් ඉස්සරහට ගියාම තමයි පළදෙන්නේ. මේ පළදෙන අවස්ථාවේදී තමන්ගේ ඥාතියෙක් හැටියට භාගතුන් වහන්සේ බුද්ධත්වය ලැබලා ඉන්නවා. තමන්ගේ ඥාතීන් කෝටි ගණනක් අරහත්ත්වය ලැබලා ඉන්නවා. ඉතින් එහෙම අවස්ථාවක මුළු රටම පන්සිල් අරගෙන ඉඳද්දිත් පළදෙන්න තරම් ප්‍රබල වෙලා තියෙනවා. දැන් අද කාලේ නම් මුළු රටම පන්සිල් අරගෙන ඉඳද්දි ව්‍යසනයක් ඇති වුණොත් මං හිතන්නේ බොහෝ දෙනෙක් කැමති වෙයි මේ දහමත් අතහරින්න.
බුදුදහම බොරුයි කියලා කියයි.
ඔව්. ඉතින් ඒ විදිහට භාගතුන් වහන්සේ ඒ අතර යම් කාල වේලාවක් ලබාගෙන පිළියම් කළ හැකි ඥාතීන්ට පිළියම් කරලා තියෙනවා. ඉතින් නමුත් බොහෝ දෙනෙක් බේරගන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා ශාක්‍ය වංශය ඒ රටේ හිටපු ශාක්‍ය වංශය සමූල ඝාතනය වෙලා තියෙනවා.
ඔව් ඒ කියන්නේ විදුඩබගේ
කුමාරයා ඇවිල්ලා යුද්ධ කිරීම නිසා. ඉතින් ඊට කලින් රටෙන් පිට වෙච්ච සුළු පිරිසක් තමයි ඉතුරුලා තියෙන්නේ ආනන්ද හැඳුරංගේ මල්ලි මේ පණ්ඩු ශාක්‍ය වගේ. මේ ඉතින් ඒ වගේ මේ අපිට බැලුවාම දැන් අපිට එකපාරටම කියන්න බෑ මසුන් මරණ එක නවත්තන්න කියලා. නමුත් මේ අපි මේ කතා කරන්නේ කෙනෙකුගේ ජීවනෝපායක් නවත්තන්න නෙමෙයි. ඒ පුද්ගලයාටම වඩා හොඳක් වෙන්නේ කොහොමද කියලා බලන්න. එතකොට ඒ පුද්ගලයාගේ ඥාතීන්ට හොඳක් වෙන්නේ කොහොමද? પરම්පරාව සුවපත් කරන්නේ කොහොමද? ආර්ථික වශයෙන් නිරෝගී වීම වශයෙන් ආදී සියලු සම්පත් ලැබෙන්නේ කොහොමද? සැපය ලැබෙන්නේ කොහොමද කියලා තමයි මේ ධර්මයේ කතා කරන්නේ. එතකොට මේ ප්‍රාණඝාතයෙන් වෙන් වෙන්න කියලා කියන්න වටිනවා පළවෙනිය. මේ නිසා තමයි භාගතුන් වහන්සේ පන්සිල් පද වලින් පළවෙනි පද හැටියට ප්‍රාණඝාතයෙන් වෙන් වෙන්න කියලා තියෙන්නේ.
බලාගෙන ගියාම දැන් මාළුන්ට එහෙම වස දාලා අර වගේ සමූල ඝාතනයකට මුහුණ දෙන්න සිද්ධ වුණා නම් ඒ වගේම දැන් මැස්සෙක් පවා මැරීම කොයි තරම්නම් පවක්ද ඒක කොයි තරම් බරපතල වෙන්න පුළුවන්ද කියන කාරණේ කොහොමද අපි ඒක විග්‍රහ කරන්නේ?
ඔව් දැන් අපිට මේ උදාහරණය පැමිණෙනවා මේ කැලණිතිස්ස රජුගේ කාලේ. ඒ කැලණිතිස්ස රජුගේ දේවිය සම්බන්ධ යම් සිද්ධියක් නිසා රජුට ඒ පණිවිඩයක් අරන් එන පුද්ගලයෙක් පිළිබඳ තරහා යනවා. ඒ පුද්ගලයා පැමිණෙන්නේ භික්ෂු වහන්සේ නමකගේ වේශයෙන්. නමුත් පැමිණෙන්නේ හොඳ කල්යාණ වූ තෙරවරයෙක් සමග. ඉතින් ඒ තෙරුන් වහන්සේත් එක්කම රජුට අඳුරන්න බැරි නිසා කවුද හොඳ කවුද නරක කියලා ඒ දෙදෙනාටම මරණ දඬුවම දෙනවා. ඉතින් මේ මරණ දඬුවම ලබන්න යෙදුන වෙලාවේ අර තෙල් කටාරමක මේ බස්සලා මේ පුච්චල තම මරන්නේ. ඉතින් ඒ නිසා ඒ තෙල් කටාරම තුලට බැස්සවීම කියන කර්මය පළ දෙන්න කලින් ඒ මහා තෙරුන් වහන්සේ මේ විදර්ශනා වඩලා අරහත්ත්වයට පත් වෙනවා. පත් වෙලා ඝාතා සියයක් දේශනා කරලා තමන්ගේ කර්මය ප්‍රකාශ කරනවා. නමුත් ඇත්තටම ඒ කර්මය ඉදලා තියෙන්නේ ඉතාම සුළු අත්තරදීමක් නිසා කියලා හිතෙනවා. මොකද මේ තියෙන ප්‍රාණඝාතත් එක්ක සංසන්දනය කරගෙන කරලා බැලුවාම මැස්සෙක් මැරීමේ ඒ තරම්ම විශාල කර්මයක් කියලා පේන්නේ අපිට. නමුත් මෙතන එඬේරෙක් වෙලා ඉන්න සමයක කිරි උණු කරද්දි තමන් උණු කරන කිරියකට මැස්සෙක් වැටුණාම ඉතින් ඒ මැස්සව
ඉවත් කරන්න පුළුවන්කම තියෙද්දි
මැස්සව මේ එහෙමම ඉඳද්දි කිරි උණු කරා මැස්සව මරණයට පත් කරා කියන එක තමයි එතන නොසැලකිල්ල නිසා ඇතිවෙච්ච වැරදීමක්. ඉතින් අරහත්වය ලැබුවටත් පස්සේ ඵල දීලා තියෙන ඒ ආකාරයට. ඉතින් ඒ නිසා මේ කර්මයේ පිළිබඳ සලකන්න කියලා තියෙනවා. මොකද මේ පාප කර්මයටවත් පුණ්‍ය කර්මයටවත් අවමන් කරන්න එපා කියලා ධම්මපද දෙකක්ම තියෙනවා. මොකද මේ පොඩ පොඩ වැඩුණත් අකුසලයේ වැඩි වෙනවා, පිරෙනවා. පොඩ පොඩ එකතු වුණත් කුසලයේ පිරෙනවා කියන කාරණාවෙන් මේ අය කරන්නේ සුළු පින්, පොඩි පින් කියලා අවමන් කරන්න හොඳ නැහැ පින් වලටත්. පව් වලටත් එහෙමයි. මේවා සුළු පව්. මේවා කරාට කමක් නැහැ කියලා හිතලා පව් බොහෝසෙන් රැස් කරගන්න යෙදෙන්න හොඳ නැහැ. ඉතින් මේ කාරණාවල් ඉතාම වැදගත් වෙන්නේ අපි මේ ජීවිතය ගත කරද්දී මේ ඥාන සම්ප්‍රයුක්ත ජීවත් වීම කියන කාරණය තුළ. ඒකෙන් දැන් අපි නොසලකිල්ලෙන් කරුණු කාරණා සලකා බලන්නේ නැතුව ජීවත් වෙන කෙනෙකුට නම් ඔහුට ප්‍රඥාව යෙදෙන්නේ නැහැ. ධර්මතාවයක් හැටියට ප්‍රඥාව යෙදෙන්නේ නැහැ. ඔහු සාමාන්‍යයෙන් අර ප්‍රඥාව නැති පුද්ගලයෙක් ජීවත් වෙන ආකාරයට තමයි කටයුතු කරගෙන යන්නේ. නමුත් ප්‍රඥාව සහිත පුද්ගලයා හිතනවා මම සිහියෙන් ඉන්න ඕනේ. අකුසලයෙන් මිදෙන්න ඕනේ. කුසලයේ වර්ධනය කරගන්න ඕනේ කියලා තමන් තුළ ගුණය වැඩි කරගන්න. ඉතින් මේ ආකාරයට ඥානීය සහිතව සිහිය සහිතව ජීවත් වීමේ වැදගත්කම පේන්නේ සුළු අකුසලයකට තමන්ගේ මාර්ගය අපි සාර්ථක වෙනවා පෙනිපෙනි ඵල දෙන දරුණු තත්ත්වයන් දැක්කම.
හොඳයි. එතකොට මේ ගුදන් ඔබතුමා මේ මැස්සෝ ගැන කිව්වනේ. ගොයම් මැස්සෝ. ඒ වගේම ගොයමට සහ සෙසු වගාවන් වලට හානි කරන කීඩෑවන්, පොරුක් පණුවන් ආදී මේ කිනෝකි කුමි සතුන් මර්ධනය කරන්න මේ වගාවන්ට හානි කර කෘෂි පලිබෝධයන් විනාශ කරන්න පලිබෝධ නාශක යොදනවා. කෘමිනාශක යොදනවා. වස සහිතයි ඒවා. ඒවා ඒ අයගේ ජීවිතවලටත් හානි කරයි. වක්‍රව ආහාරය හරහා, ආහාර භෝගය හරහා පාරිභෝගික අපටත් අහිත කරයි. ඒ නිසා මහ විශාල ව්‍යසනකාරී තත්ත්වයක් අදවන විට රජරට ප්‍රදේශයේ ඇති වෙලා තියෙනවා. රජරට පමණක් නෙමෙයි ඒක සීමා වෙන්නේ. රජරට වවන, හදන, සහල් සහ මේ එළවලු වර්ග අනුභව කරන අපිටත් අපේ ශරීරෙත් යම් තාක් දුරට ආසනික් වැනි බැර ලෝහ තැන්පත් වෙනවා. ඒවා අපි ජීවිත කෙටි කරන්න පිළිකා ආදී රෝග, වකුගඩු ආසාදන ආදී දෑ අපට දායාද කරන්න හේතු භූත වෙනවා. මම අහන්නේ ඔබතුමාගෙන් ගොවිතැන්වලදී ප්‍රාණඝාතය සිදු වෙනවද? ඒ කියන්නේ ගොවිතැන් කරද්දී වර්තමානයේ අපිට පැහැදිලිවම තේරෙනවා මේ කෘමිනාශක ආදී දෑ යොදනවයි කියලා. එවිට ප්‍රාණඝාතයක් සිද්ධ වෙනවද?
කෙලින්ම ප්‍රාණඝාතයක් සිද්ධ වෙනවා. මොකද ඒ ප්‍රාණඝාතයකට අවශ්‍ය අංග පහම සම්පූර්ණ වෙනවා. සතෙක් මරන්න සත්තු මරණ අදහසින්ම තමයි චේතනාවෙන්ම තමයි මේ කෘමිනාශක පාවිච්චි කරන්නේ. ඒ නිසා වසවිස පාවිච්චි කිරීම අනුමත කරන්න අමාරුයි. ඉතින් ඒකට පිළියමක් හැටියට ගොවි මහතුන්ට මේ පැරණි ක්‍රමවේදයන්ට නැවත යන්න පුළුවන් වුණොත් මේ පැරණි ලංකාවේ අපේ මුතුන් මිත්තෝ වසවිස පාවිච්චි කළා නැහැ. නොයෙක් ක්‍රමවේද පාවිච්චි කරලා තියෙනවා මේ සතුන්ගෙන් බේරෙන්න. ඊට අමතරව මේ අඩු වයසේ හාල් අඩු කාලයකින් පීදෙන හාල් පාවිච්චි කරලා නැති බව නිසාත් ඒ කලින් වවල තියෙන ගොයංගස් උස නිසාත් වල් පැල වලින් වෙන හානිය අවම වීම නිසාත් ආදී නොයෙක් කරුණු නිසා මේ පැරණි හාල් වවද්දී මේ වල් පැල නාශක කෘමිනාශක යොදන්න සිදු වෙලා නැහැ. ඉතින් අනිත් එක මුතුන් මිත්ත හොඳ සීලයක පිළිහිදලා තිසරණ සරණ සහිතව මේ කටයුතු කරපු නිසා බොහෝ සෙයින්ම උවදුරු අඩු වෙලා තියෙනවා. අනිත් එක දැන් අද කාලේ අපිට හාල් ගබඩා කරන්න ක්‍රමවේද නැහැ කියලා කිව්වට අපිට මේ ඉතාම විද්‍යානුකූල හාල් ගබඩා කිරීමේ ක්‍රමවේද තියෙනවා මේ V20 කියන එක. ඉතින් අර ඒ වගේ පැරණි ක්‍රමවේද තුලට යෑම නිසා මේ නැවත පරිහරණය කරන්න පටන් ගත්තාම දැන් V ගබඩා කිරීමේදී පවා සිදුවන හානි සිදු වෙන්නේ නැහැ. මොකද නොඑක් කානිසංශ සහිතයි V20 කියන එක. මොකද පළමුව දමන ප්‍රමාණය පළමුව එළියට ගන්න පුළුවන් වෙනවා. ඊට අමතරව මීයන්ගෙන් වෙන කරදර මැස්සෝ බීමේ කරදර ආදී බොහෝ කරදර අඩුයි. ඒ ස්වභාවික ක්‍රමවේදයක් තියෙන. ඉතින් ඒ නැවතේ ස්වභාවික ක්‍රමවේදයන් තුළට පරිවර්තනය වීම තුළ මේ කෘමීන් සමූලක මේ විශාල වශයෙන් ඝාතනය කිරීමෙන් වළකින්න පුළුවන් වෙනවා. ඉතින් ඊට අමතරව දැන් බොහෝ දෙනෙක් මේ එලෝලු අනුභව කරනවා මේ පව් සිද්ධ වෙන්නේ නැති වෙන්නේ කියලා. නමුත් අද බැලුවාම බොහෝ එලෝලු වර්ග හදන්නේ කෘමිනාශක භාවිතා කරලා. ඉතින් සතුන් මරලම තමයි ඒ කාරණාවට එන්නේ මේ එලෝලු කනවා කියන කාරණාවත්. ඉතින් ඒ නිසා යෝජනාවක් හැටියට කරන්න තියෙන්නේ මේ ක්‍රමවේදයෙන් නැවත මේ සිල් කැඩෙන්නේ නැති ක්‍රමවේදයන්ට නැවත පරිවර්තනය වෙලා ඉතින් හොඳ ඒට ගැළපෙන හාල් වර්ග ආදී එළවලු වර්ග මේ භාවිතා කරන්න පටන් අරගෙන ඒ විදිහට ඒ විකල්ප මාර්ග ක්‍රමවේද භාවිතා කරන්න කියලා තමයි කියන්න තියෙන්නේ.
ඔව් උදාහරණයක් ඇරෙද්දී දැන් වගාව බාල තත්ත්වයටපත් වුණාම දැන් එවකට උස වී වර්ග දැන් ඒක අපි අද්දුටුයි අපිට නම් වසවිස නැති මුළු තැන්ගයක් අපි පවත්වාගෙන යනවා සහ වසවිස නැති වී වර්ග ලංකාවේ ශේෂව පවතින එවකට වී වර්ග 3250ක් ලංකාවේ තිබිලා තිබෙනවා. එතකොට එයින් සුරැකිව රැකගත්තු 80ක් පමණ මෑත කාලේ අපේ ගුරුසිංහ කියලා මහත්මයෙක් හරහා අපිට ලැබිලා අපේ පූජනීය දරණාගම කුසලදම්ම නාහිමිපාණන් වහන්සේ නාරම්බල ප්‍රදේශයේ වගා කටයුතු කරා. ඒවා වගා කරලා අස්වැන්නත් නෙලලා දළදා වහන්සේටත් තුවන්ලෙස රදුන් වහන්සේටත් පූජාවන් පැවැත්වුවා. කිරියාහාර පූජා අපි දුටුව මේ අප හිට ගත්තාම ඔබතුමා කිව්වා වගේම අපගේ කරවටකට නැත්තම් කර තිබෙන තරමට උසයි ඒ වී ගස් ගොයම් ගස් ඒවට බැස්සන්ට විදින්න හැකියාවක් නැහැ. ඔවුන්ගේ තුඩ ලං කරන්න බැහැ. ඒ තරම් බූවක් සහිතයි ඒ පත්‍රය ගොයම් පත්‍රය. ඒ නිසා ඒවකට එවැනි දේවල් අපිට යලි ගේන්න පුළුවන් නම් ඒත් එහෙමයි. සහ ඔබතුමා කිව්වා වගේ අපේ පැරණන් කොහොම හරි සත්තු මරලා හරි වගා කරනවා කියන එක වෙනුවට ඒවට විකල්ප ක්‍රම භාවිතා කර අර කොහොඹ වලින් හදාගත්තු ඖෂධීය දේවල් යොදලා සත්තු ආවට පස්සේ ගහලා මරනවා කියන එක වෙනුවට සත්තු නොයෙන්න දුර්ගන්ධයක් හෝ වේවා කෙම් ක්‍රමයක් හෝ වේවා උපයෝග කරගන්න.
සමහරලාට මේ පිරිත් කරපු අලු ඉහලා තියෙනවා. ඒ වගේ මේ හානිකර නොවන දේවල් ඉහලා සතුන්ගෙන් උදුරු නවත්තලා තියෙනවා.
ඒ නිසා අපි ඊගෙන කල්පනාකාරී වෙමු. පෞසිද්ධ කරගන්නේ නැතුව අපේ ආහාර ටික සම්පාදනය කරගනිමු. ඒ වගේම මේ වසවිස මුසු කරලා සමින්ද මහත්මයා ආහාර වෙළඳාම් කරනවා. අපේ රටේ අපි දැක්කා සම්පූර්ණයෙන්ම ගඩොල් කුඩු එකතු කරලා මිරිස් හැටියට විකුණන රටක් මේක. ඒ වගේම සෝස් වර්ග කියලා ගම් මැලියම් විකුණන රටක් මේක. ඉතින් එහෙම තත්ත්වෙටපත් වෙලා පරිප්පු වගේ දේවල් කල් ඉක්ුත් වෙච්ච ඒවා කරවල පණුව ගහපුවා වේලලා යලි පැකට් කරලා විකුණන ගුල්ලු ගහපු සහල් මනුෂ්‍යස හෝ සත්ව පරිභෝජනයට සුදුසු සහල් යලි හෝදල වේලලා වෙළඳ පොළට එන රටක් මේක. ඉතින් මෙවැනි දේවල් කරන එක. ඒ වගේම අපි දන්නවා ආහාර කල් තබා ගන්න පළතුරු වගේ දේවල් ඉදවන්න කාබයිට් යොදනවා. ඒ වගේම මාළු වගේ දේවල් කල් තබා ගන්න ෆෝමලින් වගේ දේවල් යොදනවා. ඒ වගේම ප්ලාස්ටික් බෝතල් දාලා තමයි අද කාලේ රටකජු වර්ග මුරුක්කු වර්ග වගේ දේවල් ඔය මඤ්ඤොක්ක පෙති ආදී දේවල් බදින්නේ. මොකද හේතුව ඒවා වාතයේ නිරාවරණය වුණාට පස්සේ තෙතමනයක් නොඑන්න ඒවා ක්‍රිස්පි ගතියට නැත්තම් හොඳට හැපෙන තත්ත්වයට පවත්වා ගන්න. ඉතින් මෙවැනි ආකාරයට බොහෝම විපරීත දේවල් වලින් තමයි අද වෙළඳපොලේ බඩු විකුණන්නේ. මේක කොහොමද අපේ බුදුදහමේ සඳහන් වෙන්නේ අකුසලයක් හැටියට? නැත්නම් ඒක අකුසලයක්ද අංක 1?
ඔව්, බුදුදහමේ කෙලින්ම මේ කාරණේ අකුසලයක් හැටියට සලකනවා. මොකද මේ පාරිභෝගිකාව රවටලා මේ පිරිසිදු ආහාර දෙනවා කියලා මිශ්‍ර කළා ආහාර දීම පවා අකුසලයක් හැටියට සලකනවා. ඉතින් වසවිස මිශ්‍ර කිරීම ඊට යහා ගිය දෙයක් හැටියට සලකන්නේ. ඉතින් මේ කාරණේ සඳහන් වෙනවා අපේ නිමි ජාතකේ. නිමි රජුරුවන්ව මාතලී නම් වූ සාරති මේ දේවපුත්‍රයා එක්කගෙන යනවා මේ නිරයන් හරහා. ඉතින් මේ අපාය ලෝක දකිද්දි, නිරය ලෝක දකිද්දි නිමි රජුරුවන්ට තැති ගැනීමක් හට ගන්නවා. මේ තරම් අමාරු දුක් විඳින්නේ ඇයි? මොනවාගේ කර්මයක් කරලාද කියලා එකින් එකට ඒ පිළිබඳව විස්තර අහනවා මාතලි දේවපුත්‍රයාගෙන්. ඉතින් ඒක තැනකදී කියන කාරණාවක් තමයි මේ සුබ් පිරිසිදු ධාන්‍ය මේ දහයියා සහ රොඩු කලවම් කරලා විකුණලා මේ ඉපදෙන අපායක් ගැන. ඉතින් ඒ අපායත් කියලා තියෙන්නේ ඉතාම ලස්සන ගංගාවක් ගලාගෙන යනවා. නමුත් වටේටම ගිනි ගන්නවා. ඒ ගිනි ගන්න නිසා මේ ඒ නිර් සත්වයන්ට රත් වෙලා පිපාසයේ වැඩිකම නිසා ගඟට බහිනවා මේ පැන් ටිකක් පානය කරන්න කියලා. නමුත් ඒ බහින මොහොතෙම ඒ පැන් අර මිශ්‍ර කරපු දේවල් බවට පත් වෙනවා. තමන් මිශ්‍ර කරපු දේවල් බවට පත් වෙලා ඒව ගිනි ගන්න පටන් ගන්නවා. නමුත් මේ නිර්සත්‍යාගේ තියෙන පිපාසය අධිකකම නිසා ඒක ඒ ගිනිගෙන දැවෙන දේවලුත් බොන්න පටන් ගන්නවා. ඒ බිව්වහම තොල දවලා, දිව දවලා, උගුර දවාගෙන, ආහාර මාර්ගය දවාගෙන, මේ බඩවැල් දවාගෙන, මේ බඩවලුත් සමග අදෝ භාගයෙන් නික්මෙනවා කියලා කියලා තිනවා. ඒ නිසා අතිශයින් දුකකට පත් වෙනවා කියලා තිනවා ඒ නිරේ ලෝකේ. ඉතින් ඒ නිරේට යන්න විශේෂ කාරණාව තමයි මේ වෙළඳාම් කිරීමේදී නොඑක් දේවල් කලවම් කරලා දීම. ඉතින් දැන් මෙතන නිරේට ගිහිල්ලා විඳින දුක මේක නම් තමයි. නමුත් සමාජයට වෙන්නේ මොකද්ද කියලා විශේෂයෙන් අපි කල්පනා කළ බැලුවොත් රටක් හැටියට ඉතින් නොඑක් වසවිස මිශ්‍ර කිරීම නිසා රෝගී පුද්ගලයන් බිහිකරන්න කෙලින්ම තමන් දායක වෙනවා. ඊට අමතරව සමහර විට ඉතින් මේ රෝගයන් මරණය දක්වා උඩුදුවන්න පුළුවන්. පිළිකා තත්ත්වවලට එන්න පුළුවන්. ඉතින් දැන් මේ කාරණේ ඇත්තටම ලාභයක් ලබන්න නෙමෙයි ඔක දෙයක් කරන්නේ. ඉතින් මේක తాවකාලික ලාභයක් කියලා කියන්න පුළුවන්. නමුත් තමන්ටම තමන්ගේ දරු මොනුබුරන්ට හැදෙන රෝගවලට සමහරලාට හිතන්නේ නැති ගණන් කෝටි ගණන් වියදම් කරන්න සිද්ධ වෙන්න පුළුවන් සනීප කරගන්න. සමහරට ලැබපු ලාභේ සම්පූර්ණයෙන් මහ කැන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා කියන්න තියෙන්නේ මේ වගේ දේවල් මිස කරන්නේ නැතුව ස්වභාවික විදිහට මේ පිරිසිදු දේවල් විකුණල ආහාරවලට වසවිස මිශ්‍ර කරන්නේ නැතුව මේ වෙළඳාම කිරීම පන්සිල් රකින්න අත්‍යවශ්‍ය කාරණාවක්. ඉතින් ඒ නිසා දැන් පන්සිල් රකින්න නැති පුද්ගලයෙක් කියලා කියන්නේ ඕනෑම වෙලාවක මැරුණොත් කවදාකවත් මිනිසෙක් වෙන්නේ නැහැ කියන එකයි. දැන් අපේ මේ සූත්‍රවල සඳහන් කරලා තියෙන දෙයක් තමයි දැන් සමහර පුද්ගලයෝ දන් දෙනවා. දන් දුන්නට සීලය රකින්නේ නැහැ. ඉතින් අද කාලේ සමහරු හිතන්න පුළුවන් මේ ඉඳලා හිටලා දානයක් දුන්නාම මේ හොඳ දැනක උපදිනවා කියලා. දානය උපද්දන කාරණාව කරන්නේ නැහැ. ඒක අපි කලින් කතා කරා. මේ පන්සල් රකින්න නැතුව දානයක් දුන්නොත් අර නිරයකට ගියොත් බොහොම දුක්ඛිත තත්ත්වයක් තියෙන්නේ. නමුත් තිරිසන් අපායකට, ප්‍රේත අපායකට ගිය වෙලාවක තිරිසනෙක් වෙනවා නම් ඉතින් ශක්ති සම්පන්න තිරිසනෙක් වෙන්න පුළුවන්. ප්‍රේතෙක් වෙනවා නම් හොඳ ඉර්ධි සම්පන්න ප්‍රේතෙක් වෙන්න පුළුවන්. ඒ අරෙන්න හොඳ උපත්යක් නම් ලබන්න බෑ. ඉතින් ඒ නිසා දැන් තමන්ට මොකද වෙන්නේ, තමන්ගේ දරුමුණු පුරන්ට මොකද වෙන්නේ කියලා හරියට අනුකම්පාවෙන් බලන පුද්දලෙකට මම හිතන්නේ මේ වගේ ජීවන ක්‍රමවලින් වැළකෙන්න සුදුසුයි වහවහම.
ඔව්. දැන් සමහර විට අපි හිතමුකෝ මේ ආහාර ද්‍රව්‍ය සහල් සහ ධාන්‍ය වර්ග ආදී දෑ විකුණන අලවිසලක ග්‍රොසරි එකක නැත්තම් වෙළඳසලක හිමිකරුවෙක් සමහර විටක යනවා මංගල උත්සවයකට. ඒ මංගල උත්සවයේ පැවැත්වෙන සාදයේ පැවැත්වෙන හෝටලේ නැත්තම් යාපන ශාලාව නැත්තම් ඒ කුමනියම් හෝ ස්ථානීය බඩු මුට්ටු නැත්තම් අමුද්‍රව්‍ය ලබා ගන්න යන්නේ එතුමයි කඩින් වෙන්න පුළුවන්. සමහරට ඔහුත් නොදැන ඔහු විකුණපු නරක දේවල්ම අර මොන හරි මිශ්‍ර කරලා විකුණපු දේවල්ම තමන්ගේ දරුපවුලට කැවෙන්න පුළුවන්. ඒතර අර ඔබතුමා කිව්වා වගේ තමන්ම කරපු දේ අර දිට්ඨ ධම්ම වේදනීය කර්මයක් වගේම පෙරලා දරුවන්ට වැළඳෙන රෝගයකට විදේශගත වෙලා ප්‍රතිකාර ලබන්න හෝ සදාකාලික සුව කරන්න බැරි පිළිකාවක් වෙන රෝගයක් හැදිලා ඉක්මන් ජීවිතේ කොට වෙලා මිය යන්න උනත් පුළුවන්කම තිබෙනවා. ඒ නිසා අපි දෙපාරක් නෙමෙයි සියවතාවක් හිතන්න ඕනේ තවත් කෙනෙක් රවටා නිසි ප්‍රමිතියෙන් තොරව සුළු ලාභයක් ලබන්න වැලි ගල් මිශ්‍ර කරලා සහල් හෝ මාළු වර්ග විකුණන්නේ කොහොම කල්ලිකුත් වෙච්ච දේවල් ලේබල් වෙනස් කරලා නැවත විකුණන්නේ කොහොම ඒ ආදි වශයෙන් ගත්තාම වැරදි කූට වාණිජයෙන් බවට පත් වුනොතින් ඔබට ප්‍රතිඵල දරුණුයි. අපි අද වැඩසටහනේ අවසානයේ තෝරාගන්නේ සමිඳ මහත්මයා බොහෝ දෙනෙක් කතා කරලා අහුව දෙයක් තමයි මේ පසුගියදා වැඩසටහනත් එක්ක අන්තර්ජාලය හරහා පුදුම සමීපතාවයක් අපිට තිබෙන්නේ මේ ජනතාව මේ වැඩසටහනේ. ඔබට පුළුවන්කම තිබෙනවා මේ ආතාපි වෙබ්බඩවිය වගේම බෞද්ධනාලිකාවේ www.thebuddhist.tv කියන වෙබ්බඩවිය හරහා මේ තිරේ දිස්වනවා ඒ අපේ වෙබ් ලිපිනයන් දෙකම. ඒ හරහා මේ වැඩසටහන් නරඹන්න බාගත කරගන්න ඕනෑම දෙයක් කරන්න. මොකද මේ ශ්‍රී සද්ධර්මයේ නොමිලේ බෙදා හදා දීම පිළිබඳව පරමාදර්ශී අපේ සමින්ද මහත්මයා. මොකද එතුමා තමයි මම හිතනවා මේ වන විට වැඩිම ත්‍රිපිටකය විද්‍යුත් මාධ්‍යෙන් සංයුත තැටි වලට ගබඩා ගත කරලා දත්ත කවලා එය නොමිලේ වැඩිම බෙදලා තියෙන්නේ සමින්ද මහත්මයා. එතුමා ඒ වෙනුවෙන් පුදුම වෙහෙසක් දරනවා. ඉතින් ඒ නිසා මේ එය වෙබ්බඩ විහරහත් ඔබට ලබා ගන්න පුළුවන්, නරඹන්න පුළුවන්, නැවත නැවත බලන්න පුළුවන්. බොහෝ දෙනෙක් කියනවා අනේ කවද්ද නැවත විකාශයන්නේ කියලා. සෙනසුරාදා රාත්‍රියේ 9ට වගේම පසුදා අලුයම 3ට සහ ඉරිදා දවසේ 10:00 11:00 මාරට පළවෙනි ඉරිදා සමාවෙන්න පළවෙනි සෙනසුරාදා සහ තුන්වෙනි සෙනසුරාදා තමයි කාංකා විතරණි වැඩසටහන විකාශය කෙරෙන්නේ. ඒ වගේම මම කියන්න ආවේ මම අවසාන ප්‍රශ්නයට තෝරගත්තේ මේ බයිබල් සම්බන්ධයෙන්. පසුගිය දවසේ අපි කතා කරන්නේ මේ ලෙඩුන් නැත්නම් රෝගීන් හට ශල්‍ය කර්ම ආදී දේ සිද්ධ කරන්න අවසර ලබා දීමේදී දරුවන්ට දෙමව්පියන්ට ශල්‍ය කර්ම කරද්දී දරුවන්ට අනුමැතිය ලබා දීමේදී පාක් සිද්ධ වෙනවා ආදී වශයෙන් වෛද්‍යවරුන්ටත් ඕක කොහොමද බලපාන්නේ කියලා දැනගන්න ගොඩක් දෙනෙක් කැමැත්තෙන් ඉන්නවා. වෛද්‍යවරු තමන්ගේ වෘත්තීය මට්ටම වෘත්තීය භාවය හේතු කරගෙන කරන යම් යම් කාරණා පවක් බවට පත් වෙන්නේ කොහොමද නැත්නම් ඒකෙන් වෙන ඒකේ කර්මය කොයි ආකාරයෙන්ද?
ඔව්, බොහෝ හිතවත් වෛද්‍යවරුනුත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළා. ඉතින් ඔවුන් එක කාරණයක් මතක් කරනවා. මොකද ඔවුන්ට ලෙඩෙකුට හානි කරන චේතනාවක් නැහැ. ඉතින් ඒ නිසා ඔවුන් හැම වෙලේම උත්සාහ කරන්නේ යම් රෝගියෙක්ගේ සුව කෙසේද සිද්ධ වෙන්නේ කියන එකයි. දැන් ඇත්තටම මම මේ කතා කරන්නේ මේ අවංක වෛද්‍යවරු ගැන තමයි මේ කතා කරන්නේ. ඉතින් මොකද අද කාලේ නොඑක් වෛද්‍යවරු ඉන්න පුළුවන් කියලා ආරංචි වෙනවා නොඑක් ආකාරයෙන් දේවල්.
නමුත් මේ අවංකවරුන් වෛද්‍යවරු ගැන.
ඔව්, දෙවිවරුන් වෛද්‍යවරුන් ඇත්තටම දැන් ශල්‍ය කර්මයක් කරද්දී වුණත් ලෙඩාව බේරන්න පුළුවන් තරම් උත්සාහ කරනවා. ඉතින් අපේ එක වෛද්‍යවරයෙක් ප්‍රශ්නයක් යොමු කරලා තිබ්බා මේ ශල්‍ය කර්මයක් කරද්දී අපේ හානි කරන චේතනාවක් ඇත්තෙම නැහැ. නමුත් සමහර ශල්‍ය කර්ම අසාර්ථක වෙනවා. එහිදී කර්මය කොහොමද බලපාන්නේ කියන එක. ඉතින් මේ කාරණාව හරියටම විසඳ ගන්න නම් හොඳ විදර්ශනා යෝගාවචරයක් වෙන්න ඕනේ. මොකද මේක කියන්න තියෙන්නේ සරලව කියනවා නම් චේතනාව හොඳ නම් පාප කර්මයක් නැහැ. නමුත් ඒ චේතනාව හොඳයිද කියනක තෝරගන්න සංකීර්ණ මේ ක්‍රියාවලියක් නෙමෙයි. මොකද හැම තප්පරයකදීම සිත් කෝටි ප්‍රකෝටි ගණක් ඇති වෙනවා. එතකොට දැන් අපි ගුරුවරයෙක් හැටියට මේ ශිෂ්‍යයෙකුට දඬුවම් කරද්දී, එහෙම නැත්නම් දෙමව්පියන් හැටියට දරුවන්ව නිවැරදි කරන්න යම් යම් දඬුවම් ලබා දෙද්දී, ඒ අවස්ථාවකදී පවා හරියටම ඒ වැරද්ද ප්‍රමාණයටද අපි දඬුවම් කරන්නේ? එහෙම නැත්නම් අපේ ද්වේෂයත් ඒකට මිශ්‍ර වෙලා ද්වේෂයනුත් ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙනවද කියන එක හරියටම ප්‍රකාශ කරන්න බෑ. බැරි ඒක එවෙලේ ඒ පුද්ගලයා විදර්ශනා සිතකින් තමයි දැනගන්නේ. මොකද තමන්ට හොඳටම සිහියක් තියෙන පුද්ගලයෙකුට විතරයි තමන්ට තියෙන සිතිවිලිවත් තේරෙන්නේ. බොහෝ දෙනෙක් තමන්ට තියෙන සිතිවිලි දන්නේ නැහැ. ඉතින් ඒ නිසා සමහරු තමන් සිල්වතෙක් කියලා හිතන් හිටිය සිල්වතෙක් නෙමෙයි. දැන් දන්නේ නැතුව බොරු කීපයක් කියවෙනවා කතා කරද්දී. ටේප් කරලා බැලුවොත් සමහරලාට මේ පටිගත කරලා බැලුවොත් එම තමන් කිව්වේ බොරු කියලා තමන්ට අවබෝධින් ඒ වෙලාවට. නමුත් කියපු වෙලාවට මතක නැහැ. මොකද සිහිය නැති නිසා විවිධ කරුණු මේ ආවර්ජනය කරන නිසා අරමුණු විවිධ නිසා සිහිය නැතුව යනවා. ඉතින් මේ කාරණේදීත් හැම මොහොතකම සැලකිල්ලෙන් මේ චේතනාව පිහිටවගෙන වැඩ කරනවා නම් කිසිම කුසලයක් සිද්ධ වෙන්නේ නැහැ කියලා කියන්න ඕනේ. නමුත් දැන් සාමාන්‍ය වෛද්‍යවරයෙකුට නම් බොහෝ සෙයින්ම අකුසල සිද්ධ වෙන ප්‍රවණතාව අඩුයි. නමුත් අර අපි කතා කරපු මේ ඔය මේ ලෙඩුන් යම් විදියකින් ඔය යන්ත්‍ර වලින් ගැලවීම සම්බන්ධව ක්‍රියාත්මක වෙන හෝ බලතලය සහිත මට්ටමක ඉන්න වෛද්‍යවරයෙකුට නම් යුද්ධයක් වගේ දෙයක් තමයි තියෙන්නේ. මොකද ඒ වෛද්‍යවරුන්ට තව ලෙඩු බේරා ගැනීම සඳහා සමහර විට තව ලෙඩෙක්ව යන්ත්‍රෙන් අයින් කරන්න වෙනවා. ඉතින් එතනදී පිම්පවු දෙකම සිද්ධ වෙනවා. මොකද ඒ බේරන පුද්ගලයාට බේරන්න කරන උත්සාහය පිනක්, ගලවන පුද්ගලයා වෙනුවෙන් පවක් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒක සියුම් කාරණාවක්. නමුත් පොදුවේ සිහිය තියෙනවා නම් හැම වෙලෙම බොහෝ සෙයින්ම කුසල රැස් කරගන්න පුළුවන්. හැබැයි බැරි වෙලාවකත් නොසලකිලිමත් වුණොත් අර පින් කරද්දි පින් වැඩියෙන් සිද්ධ වෙනවා වගේම අනිත් පැත්තේ ඒ අකුසලයේ සිද්ධ වීමත් ඉතාම පහසුවෙන් සිද්ධ වෙනවා.
ඒ වගේම මේ දැන් ওই වෛද්‍යවරුන් තියෙන ප්‍රශ්නයක්නේ. මට හිතෙනවා මේ වෛද්‍යවරු වැඩ වර්ජන කරනකොට මේක මේ අතිශය මේ පරිබාහිර ප්‍රශ්නයක්. වෛද්‍යවරු වැඩ වර්ජනය කරද්දී මොන වගේ දෙයක්ද සිද්ධ වෙන්නේ? ඒකට රෝගීන්ගේ ජීවිත පරදුවට තියලා නේද මේක? මේ එහෙම සිදුවීම් කරන්නේ. ඒකට කොහොමද බලපාන්නේ?
ඔව්, ඉතින් ඒකෙදී ඇත්තටම මේ හැම ක්‍රියාවකදීම පරමාර්ථය තමයි බලන්නේ, චේතනාව. එතනදී චේතනාවේ කුසල පක්ෂය බලවත් අකුසල පක්ෂය දුර්වල නම් සාමාන්‍යයෙන් කුසලයක් හැටියට ගන්න. කියන්නේ මොකද? නමුත් ඒ කුසල අකුසල දෙකම පළ දෙනවා. එකක්වත් අතහැරෙන්නේ නැහැ. අපි කියන්නේ හමුදා සබලෙක් රට බේරගන්න යුද්ධ කරද්දී කුසල සහ අකුසල දෙකම සිද්ධ වෙනවා. ඒතර බේරගන්න තමන්ගේ රට සම්මාදිට්ඨික ප්‍රඥාවන්ත මිනිස්සු ඉන්නවනම් කුසලයේ පැත්ත වැඩි. නමුත් එතනත් නරක මිනිසුන් නම් බේරගන්න ක්‍රියාත්මක වෙන්නේ. එතන කුසලයේ අඩුයි. එතකොට තමන් මරණයටපත් කරන්නේ මේ ප්‍රඥාව අඩු මිනිස්සු නම් අකුසලයේ අඩුයි. තමන් කරන කර්මයේදී කුසල් වැඩියෙන් සිද්ධ වෙනවා වගේම නොසලකිල්ල වගේ කාරණයක් යෙදුනොත් එහෙම අකුසලයක් වැඩි වෙන්න පුළුවන්. ඒක මේ විශේෂ කර්ම කරද්දි තියෙන විශේෂ කාරණාවක්. අපි දැන් ධර්මදේශනෙ සම්බන්ධෙනුත් එහෙමයි. දැන් ධර්මයේ සම්බන්ධයෙන් අනුන්ට කරුණාවෙන් ධර්ම දානය දෙනවා නම් භාගතුන් වහන්සේ දේශනා කර පරිදිම මහා කුසලයක් වෙන්නේ. වෙනස් කරලා තමන්ගේ දේවල් කියන්න කිව්වොත් මහා අකුසලයක් සිද්ධ වෙනවා. ඒ වගේම තමයි ඉතින් මේ විශේෂ වැඩ කරද්දී හරි පරිස්සමින් කරන්න ඕනේ. ඒ නිසා විශේෂ වෘත්තියක් නිසා මිනිසුන්ට බලපාන ජීවිත හා සම්බන්ධ දෙයක් නිසා වෛද්‍ය වෘත්තිය විතරක් නෙමෙයි මම මෙතන කතා කරන්නේ. ඇත්තටම ඒ විශේෂයෙන්ම ප්‍රයෝජනවත් දෙයි සැලකෙන සියලුම දේ නොසලකෙල්ලෙන් කරොත් එම විශේෂ අකුසල් සිද්ධ වෙන්න පුළුවන්.
හොඳයි, අපි අද දවසේ බොහෝ කාරණාවන් දැන කියා ගත්තා, නොදන්නා කාරණා නිවැරදිව දැනගත්තා. ඉතින් අපි අපේ ගෞරවනීය ප්‍රණාමය පුද කරන්න ඕනේ. විශේෂයෙන්ම බොහෝම ඕනෑකමින් මේ ප්‍රශ්න ගැටළු निराකරණය කරගන්නකොට එහි විධිමත් භාවය සහ සුපිලිවල ඉතා වැදගත්. එතුමා ඒ පිළිබඳ ගොඩාක් බොහෝ සෙයින් සැලකිලිමත් වෙන සම්පත්දායකෙක්. අපට අපවත් නිවැරදි කරගෙන මේ බොහෝ දුරක් යන්නට මේ වැඩසටහන බොහෝ දෙනාගේ ගෞරව සම්භාවනාවට පාත්‍ර වෙන්න ප්‍රධාන වෙන්නේ එතුමාගේ සහභාගීත්වය සහ එතුමාගේ නායකත්වයේ මඟ පෙන්වීම. ඒ නිසා අපේ ගෞරවනීය ප්‍රණාමය පුද කර සිටනවා සමින්ද රණසිංහ මහත්මයාට. මේ වැඩසටහනට සම්බන්ධ වෙලා බොහොම නිස්සාරණ අධ්‍යාසයෙන් අපි ආරාධනාව පිළි අරගෙන මෙහි සපමින ආරාධනාව පිළිගන්න ගොඩක් කල් ගියා එතුමා. නමුත් ඒ ආරාධනාව පිළිගත් දා පටන් ඔබ හැමදෙනාටම විපුල ඵලදායි ප්‍රයෝජනවත් වැඩසටහනක් ඉදිරිපත් කරන්න එතුමාගේ දායකත්වය අපිට වටිනවා, ඒක මහා මෙරක් වගේ. ඒ නිසා එතුමාගේ කටයුතු තව තවත් සාර්ථක වේවා, නිදුක් නිරෝගී සුව සම්පන්නිය චිර ජීවනය උදා වේවා. එතුමා අප ඔබ නොදන්නවා වුණාට බොහෝ පින්කම් තමන්ගේ සියතින් සිද්ධ කරන කෙනෙක්. ඉතින් අපි එතුමා විසින් සිද්ධ කරන ඔය ආදර්ශවත් පින්කම් පූජාවන් ආදී දේ පිළිබඳව රූපරාම මගින් යථා කාලයේදීත් දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා විවිධ අවස්ථාවලදී. එයත් සිහි තබාගෙන අපි සූදානම් අද දවසේ වැඩසටහනින් සමුගන්නට අද දවසේ තමගේ නමවත් සඳහන් කරන්නට එපා යයි කියමින් මේ සඳහා මුල්‍ය දායකත්වය සදැහැති දායකත්වය ලබා දුන්නු මහත්මාට අපේ ගෞරවනීය ප්‍රණාමය පුද කරමින් අපි යලිත් සතිය කෑවෑමෙන් දෙසතිය කෑවෑමෙන් තුන්වන සතියේ රාත්‍රී 9ට සෙන්සුරාදා රාත්‍රී 9ට හමු වීමේ අපේක්ෂාවෙන් අදට ඔබෙන් සමු ගන්නවා. ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.
ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛාපමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛාපමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛාපමුච්ඡතු. සාධු සාධු සාධු. ඔබ සැමට තෙරුවන් සරණයි.